سپتمبر درست ونی دسر دهار ته ونی دادا کوامی ساتیا استرالیا وتر جاتیک وشن نیشنل سٹروک ویک ایمنت نم آگاتی پیلی بندو کتا کرن ساتیا لسج نام کرلا تی بن نسا اپی دن می سٹروک گیمنت نم آگاتی پیلی بندو کتا بھار ایک تو کر گنو میلبن وشو ودیالے مہاچار سنای روگ پیلی بند وشیشگن وایدیا تیس وجے رت مہاتا اپی اوب مولین ما آئی بون کلا پیلی گنو مہاچار تیس
آئی بون چریتا آئی بون اپی اسنن سیلون دیناٹ
اپی مولین پہتل کرن پلواند می آگاتے کیانے کومکت سہا می آگاتے تتوے آسٹریلیا وے دنٹ ویاپت وی اتی آکار پیلی بندو
ඇත්තටම මේක මේ කාලෝචිත මාත්‍රකාවක් අද අදින් ඔස්ට්‍රේලියාවේ ආගාතය එහෙම නැත්නම් ලංකාවේ හුඟක් මිනිස්සු දන්න හැටියට අංශභාගය පිළිබඳ අවධානය යොමු කිරීමේ සතිය පටන් ගන්නවා. මේක අවුරුදු පතාම ඔස්ට්‍රේලියාවේ සිදු කරන දෙයක්. ඇත්තම කියනවා නම් අංශභාගය එහෙම නැත්නම් ආගාතය කියන එක දැනට ඔස්ට්‍රේලියාවේ ජනතාවට පමණක් නෙවෙයි ලෝකේ පුරාම ඉන්න ජනතාවට මූණ පාණ්ඩ සිද්ධ වෙලා තියෙන බරපතල වසංගතයක්. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් අවුරුද්දක් පතා අංශභාගයට ගොදුරු වෙන ලෝකවාසී ජනතාවගේ සංඛ්‍යාව මිලියන 16ක් පමණ වෙනවා. මේ මිලියන 16න් මිලියන 6කට පමණ කිට්ටු ප්‍රමාණයක් අවුරුදු පතා මිය යනවා. මේක තවත් සරල විදිහට කියනවා නම් අපි මේ කතා කරන හැම තත්පර 6කටම වාරයක් ලෝකේ කවුරු හරි කෙනෙක් අංශභාග රෝගයට එහෙම නැත්නම් ආඝාත රෝගයට ගොදුරු වෙනවා. ඒ වගේම මේ තත්පර 6ට වාරයක් කිසියම් පුද්ගලෙක් ලෝකේ කිසියම් තැනක අංශභාග රෝගය නිසා මිය යනවා. අපි තාමත්ම තදින්ම කල්පනා කරන්න ඕන කාරණයක් තමයි අංශභාගය කියන්නේ එකක් 90%ක් පමණම වළක්වා ගන්නට පුළුවන් රෝගයක්. මේ සම්බන්ධයෙන් අපිත් පරීක්ෂණ කළා, පරීක්ෂණ පත්‍රිකා පළ කරලා තියෙනවා. ඊට අමතරව දැනට මේ අංශභාගය කියන එක අපිට හොඳට ප්‍රතිකාර කරන්නට පුළුවන් රෝගයක්. ඉතා ඉක්මනින් ඒ රෝගය අඳුනගත්තොත්, දැන් උදාහරණයකට කියනවා නම් අපි හිතමු අවුරුදු 45ක පුද්ගලයෙක් අංශභාග රෝගයට එහෙම නැත්නම් ආඝාත රෝගයට ගොදුරු වෙලා අපේ රෝහලකට ඇතුළු වුණා කියලා. අංශභාග රෝගයට එහෙම නැත්නම් ආඝාත රෝගයට ගොදුරු වෙච්ච මොහොතේ පටන් එක තත්පරයකට මොලේ තියෙන නියුරෝන් එහෙම නැත්නම් ස්නායු සෛල 20,000ක් මැරෙන්න පටන් ගන්නවා. මේක තවත් සරල විදිහට කියනවා නම් මේ අවුරුදු 45 පුද්ගලයා රෝගය නිසා රෝහලට ඇතුළු වෙලා හරියට ප්‍රතිකාර කරේ නැත්නම් ඒ අර තමන්ගේ මොලේ විනාශ වෙන ස්නායු සෛල ප්‍රමාණයත් එක්ක වයසට යන ශීඝ්‍රතාවය ගත්තහම ඒ රෝගයෙන් නොගිහින් බේරුණොත් ඒ රෝගියා රෝහලෙන් පිට වෙන්නේ ඇත්තටම අවුරුදු 90ක පුද්ගලයෙක් හැටියට.
එතකොට මේ රෝගී තත්ත්වයේ ඇතිවෙන විශේෂ හේතු මොනවාද?
සාමාන්‍යයෙන් අංශභාග රෝගයේ ඇතිවෙන හේතු වර්ග දෙකකට අපිට කඩා ගන්න පුළුවන්. එකක් තමයි අපිට පාලනය කරන්න බැරි හේතු, අනිත් එක තමයි අපිට පාලනය කරන්න පුළුවන් හේතු. ඊට අමතරව ඇත්තටම මම මේ පහුගිය සතියන්තයේ මේ ඔස්ට්‍රේලියාවේ ඉන්න අනිත් අංශභාග රෝගය පිළිබඳ ඔස්ට්‍රේලියාව විතරක් නෙවෙයි කැනඩාව සහ වෙනත් රටවලත් ඉන්න පරිවේශකයන් 50ක පමණ කණ්ඩායමක් සමග සතියන්තයක් ගත කරලා මේ ආව විතරයි මම ඇත්තටම. අපි මේ සතියන්තේ පුරාම සාකච්ඡා කරේ අපි කොහොමද ඉතුරු පරිවේශන කටයුතු ඉතුරු අවුරුද්ද ඇතුළත ලෝකේ පුරා කරගෙන යන්නේ කියන එක තමයි අපි මේ සාකච්ඡා කළේ. දැන් අපි කල්පනා කරලා බලමු අපිට මේ වළක්වා ගන්න පුළුවන් සාධක මොනවද අංශභාග රෝගය හැදෙන කියලා. එකක් තමයි අතිරුධිර පීඩනය. අතිරුධිර පීඩනය කියලා කියන්නේ දැන් ඕනෑම පුද්ගලයෙකුගේ ශරීරයේ රුධිර ලීටර 5ක් පමණ තියෙනවා. මේ ලීටර 5 ශරීරයේ පුරාම දුවලා තමයි අපිට මේ දුවන්න පණින්න වැඩ කරන්න කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ රුධිරය හෘද වස්තුව මගින් සිරුර පුරා පොම්ප කරන වෙලාවට එක තෙරපුමක් පවතිනවා. ඊට අමතරව නැවත හෘදේ වස්තුව හිල් වෙනකොට ඒ රුධිරේ නැවත හෘදේ වස්තුව කරා පැමිණෙනකොට තව තෙරපුමක් පවතිනවා. මේ නිසා තමයි අපේ අසන්නෙක් වෛද්‍යවරයෙකු ළඟට ගියපුවාම රුධිර පීඩනය බලපුවාම 140යි 80යි 130යි 70යි කියලා අගයන් දෙකක් දක්වන්නේ. මේ රුධිර පීඩනයේ වැඩිවීම අංශභාග රෝගයේ ඇතිවීමට ප්‍රධානම හේතුවක් බව පහුගිය අවුරුදු 15-20 ඇතුළත අපිට පෙනිලා ගිහිල්ලා තියෙනවා. ඒක එක කාරණයක්. දෙවෙනි කාරණේ තමයි තමන්ගේ ලේවල තියෙන සීනි මට්ටම වැඩිවීම. ඒකත් අංශභාග රෝගය ඇති කරන අපිට පාලනය කරන්න පුළුවන් එක හේතුවක්. ඊට අමතරව අපි කලින් කතා කරා වගේ අර කර්ණිකා තත්ත්ව ආයතනය එහෙම නැත්නම් ඒට්‍රල් ෆිබ්‍රිලේෂන් එහෙම නැත්නම් AF කියලා ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන තමන්ගේ හෘද වස්තුව ගැහෙන රිද්මයානුකූල නොවන රෝග තත්ත්වයක් අංශභාග රෝගය ඇති කරන්නට හේතු වෙන මූලික හේතුවක් බවට පත් වෙලා තියෙනවා. නිසි පරිදි පළතුරු සහ එළවලු පරිභෝජනයට නොගැනීම, දුම්පානය කිරීම, මත්පැන් අධික වශයෙන් පානය කිරීම, ඊට අමතරව ලුණු පාවිච්චිය වැඩි බව, ශාරීරික සුවතා ව්‍යායාම නිරන්තරයෙන් සිදු නොකිරීම, මානසික ආතතිය මේ වගේ කාරණ මේ අංශභාග රෝගේ එහෙම නැත්නම් ආගත රෝගේ වැඩි කරන්නට හේතු වෙනවා බව පෙනිලා ගිහිල්ලා තියෙනවා. ඊටත් අමතරව මේ අවුරුද්දේ අපි පර කරපු පර්යේෂණ වල හැටියට ඔය ග්ලෝබල් බර්න් ඩිසීස් කියන කණ්ඩායමේ සමාජිකයන් හැටියට මමත් ඒ සමාජිකයෙක් අපි හොයාගත්ත කාරණයක් තමයි අපි හුස්ම ගන්න වාතය එහෙම නැත්නම් අපේ වායුගෝලයේ තියෙන එක එක අවහිරතා එහෙම නැත්නම් ඒවා පිරිසිදු වීමත් අංශභාග රෝගයට හේතු වෙන කාරණයක් බව මේ අවුරුද්දේ පර කරපු පර්යේෂණ පත්‍රිකා වලින් පෙනිලා ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව අපිට පාලනය කරන්න බැරි හේතුත් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට පිරිමි කෙනෙක් සහ ගෑනු කෙනෙක් ගත්තාම වයස අවුරුදු 70ට වඩා අඩු කාලයේදී පිරිමි කෙනෙකුට අංශභාග රෝගය හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි. මම සහ තවත් පර්යේෂකයන් පාවිච්චි කරන හිතන විදිහට අපි තව හොයාගත්ත නැති කාරණාත් තියෙනවා. අපි හොඳින් තදින්ම විශ්වාස කරන එකක් තමයි අපේ මානසික ආතතිය. විශේෂයෙන්ම අංශභාග රෝගය එහෙම නැත්නම් ආඝාත රෝගය හැදෙන්නට දවස් කීපයකට එහෙම නැත්නම් දවසකට දෙකකට කලින් ඒ මානසික ආතතිය වැඩි වීම මේ වගේ රෝග තත්ත්ව ඒ අවස්ථාවේදී ඇතිවෙන්න හේතුවක් කියලා තරේ අපි විශ්වාස කරන හරියටම මේ නිශ්චිතවම නිගමනය කරලා නැහැ. මේ ගැන අපේ කණ්ඩායමේ කිහිප දෙනෙක් ආචාර්ය උපාධි හදාරන ශිෂ්‍යයන් කිහිප දෙනෙකුත් එක්ක අපි මේ ගැන මේ දිනවල පරිශීලන කරගෙන යනවා. අපි හිතනවා අවුරුද්දක් දෙකක් විතර ඇතුළත අපිට මේ ගැන හරි උත්තරයක් ලෝකයට කියලා දෙන්න පුළුවන් වෙයි කියලා.
මේ ආකාත තත්ත්ව ඇති වෙන්න විශේෂ වයසක් ඇත්තටම තිබෙනවද? අපි අහලා තිබෙන්නේ නම් බොහෝ දෙනාගේ මතය වේ තිබෙන්නේ මේ වැඩිහිටි පුද්ගලයන්ට මෙය වැළඳෙනවා කියලා.
මේක ඇත්තටම සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. උදාහරණයක් හැටියට මා වැඩ කරන වෙස්ටර්න් මහරෝහලේ පමණක් අපි කරපු සමීක්ෂණ වලින් අපිට හම්බුණා අවුරුදු 40ට අඩු රෝගීන් 250 ගානකට මගේ රෝහල ඇතුළත පමණක් ආඝාත රෝගය හැදිලා තිබුණා. මට හම්බ වෙලා තියෙන රෝගීන් අතර අවුරුදු 17යි, අවුරුදු 18යි, අවුරුදු 20යි, අවුරුදු 25යි බරපතල විදිහට ආඝාත රෝගයට ලක් වෙච්ච අවස්ථා තියෙනවා. මේ මං කියෝ වගේ අර පහුගිය සතියේ අපේ මේ පර්යේෂණ මේ සාකච්ඡා සැසිවාරයේදී අපි ආරාධනා කළා මේ ගැන වැඩිපුරම පර්යේෂණ පත්‍රිකා පළ කරලා තියෙන ෆින්ලන්තේ ඉන්න අපේ හිතවත් තරුණ මහාචාර්යවරයෙකුට මේ ගැන අපිත් එක්ක සංවාදයකට කතා කරන්න එන්න කියලා. ඔහු අපිත් එක්ක සාකච්ඡා කරපු විදිහට ඇත්තටම ලෝකේ පුරා තරුණ වයසේ අයට ආඝාත රෝගේ හැදිවීමේ ප්‍රවණතාවය දෙගුණයකටත් වඩා වැඩි බව පෙනිලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා කිසිම මේ වයසක පුද්ගලයෙක් වයස වැඩි වෙන්න ආඝාත රෝගේ හැදි වෙන සම්භාවිතාවේ වැඩි බව ඇත්තක් වුණාට පහුගිය අවුරුදු 20 ඇතුළත අපිට පෙනිලා ගිහිල්ලා තියෙන කාරණා අනුව තරුණ වයසේ අයට අංශභාග එහෙම නැත්නම් ආඝාත රෝගය වැළඳීමේ ප්‍රවණතාවේ වැඩි බව තමයි අපිට පෙනෙන්නට තියෙන්නේ. මේකෙන් 50%කටම විතර අපිට හුඟක් වෙලාවට ඇයි මේ රෝගීන්ට ආඝාත රෝගේ හැදුනේ කියන එක හොයාගන්න බෑ. පෞද්ගලිකව මට පෙනෙලා ගිහිලා තියෙන කාරණයක් තමයි අර මං කියන්නේ දැන් 50%කට විතර අපිට හේතු හොයාගන්න පුළුවන් කියලා. ඒ 50%කට නම් හේතුව මූලිකවම තරබාරු බව සහ ශරීර සුවතා ව්‍යායාම වල නියුතු නොවීම සහ පළතුරු සහ එළවලු පරිභෝජනයේ අඩුකම කියන එක තමයි පෙනෙන්න තියෙන්නේ අපි කරපු සමීක්ෂණ වල හැටියට.
ඔය මේ ආඝාත රෝගය වැළඳුණු පුද්ගලයෙක් අපි කොහොමද හඳුනාගන්නේ?
හොඳම දේ තමයි ඕනෑම කෙනෙකුට හදිසියෙම හිටි හැටියේ කතා කරගන්න බැරි වුණොත් හරි එහෙම නැත්නම් තමන්ගේ එක පැත්තක අතක් හෝ පයක් හෝ අතයි පයයි දෙකම හෝ එහෙම නැත්නම් අතපය හතරම එක පාරටම අකර්මණ්‍ය වුණොත් හරි හිටපු හැටි නිකන් ගහෙන් ගෙඩියනවා වගේ එක පාරටම මේ වගේ රෝග ලක්ෂණයක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම තමන්ගේ මොළේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියන එක සැක හිතන එක තමයි වඩා හොඳ කාරණය. හුඟක් ආඝාත රෝගය පිළිබඳව අවධානය යොමු කරන ජාතික සංගම් වල නැෂනල් ස්ට්‍රෝක් ෆවුන්ඩේෂන් එකත් ඇතුළුව කියන එකක් තමයි ෆාස්ට් කියන එක මතක තියාගන්න කියලා. ෆාස්ට් කියලා කියන්නේ F අකුරෙන් ෆේස් එක, A අකුරෙන් ආම් එක, S අකුරෙන් ස්පීච්, ඊට අමතරව T අකුරෙන් ටයිම් එක. මූණේ මොකක් හරි එක පැත්තක වෙනසක් ආවොත් එක පාරටම පණ නැති වෙලා අර මූණේ හිරා වෙනකොට තියෙන දේ නැති වෙලා ගිහිල්ලා එක පැත්තක තද අසම මිතික කමක් ඇති වෙලා නැත්නම් අනිත් කෙනෙක් කතා කරන එක තේරුම් ගන්න බැරුව හරි තියෙනකොට අතත් උස්ස ගන්න බැරි නම් එහෙම නැත්නම් අතේ සමතුලිතතාවයත් එක පාරටම නැති වෙලා තියෙනවා නම් ටයිම් කියන එකෙන් අදහස් වෙන්නේ අර මං ඉස්සෙල්ල කිව්වා වගේ හැම මිනිත්තුවක් පුරාම මිලියන 2කට පමණ කිට්ටු නියුරෝන ප්‍රමාණයක් මැරිලා යන නිසා පුළුවන් තරම් ඉක්මනට 000 රින් කරලා ආඝාත රෝගයේ පිළිබඳව ප්‍රතිකාර කරන්න පුළුවන් රෝහලකට ඇතුළත් වෙන එක තමයි කරන්න තියෙන්නේ. දැන් ඔස්ට්‍රේලියාවේ නම් උදාහරණයකට වික්ටෝරියා ප්‍රාන්තයේ මම වැඩ කරන්නේ. දැන් වික්ටෝරියා ප්‍රාන්තයේ අපි ඇම්බියුලන්ස් වික්ටෝරියා කියන එකත් එක්ක නිරන්තරයෙන්ම සාකච්ඡා කරනවා. ප්‍රතිකාර කරන්නට සුදුසු, ඒ කියන්නේ ප්‍රතිකාර කරන්නට හැකි කණ්ඩායම් තියෙන රෝහල්වල, එහෙම රෝහල් 14ක් තියෙනවා වික්ටෝරියා ප්‍රාන්තේ. ඒ රෝහල් 14ම පැය 24 පුරාම, දවස් 7 පුරාම අපි ලැස්ති, අපි ළඟට එන ලෙඩ්ඩුන්ට පුළුවන් තරම් ඉක්මනට ප්‍රතිකාර කරලා, අර මැරෙන මිලියන 2කට තරම් කිට්ටු නියුරෝන් ප්‍රමාණය අවම කරලා පුළුවන් තරම් ඉක්මනට දුබලතාවයේ අඩු තත්වයෙන් ගෙදර යවන්න පුළුවන්ද කියන ඒ පුළුවන් හැටියට වැඩකරන තමයි ලෑස්ති වෙලා ඉන්නේ. මට තව ආරංචියක් මේ වෙලාව කියන්න පුළුවන්. මේ අවුරුද්දේ අගභාගයේ, එහෙම නැත්නම් ඊළඟ අවුරුද්දේ මුල භාගයේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ පළමුවෙනි වතාවට ගිලන් රථයක සීටි යන්ත්‍රයක් හයි කරලා මෙල්බර්න් මේ නගර සීමාව වටේ කිලෝමීටර් 30ක පමණ වපසරිය ඇතුළත ගෙදර තුලදීම මේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න පුළුවන් විදිහේ ක්‍රමයක් ආචාර්ය උපාධියක් හදාරන තරුණ ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් සහ තවත් ස්නායු රෝග පිළිබඳ පර්යේෂණ කරන කණ්ඩායම් කීපයක් ඇතුළත පර්යේෂණයක් හැටියට කරන්නට දැනට සියලු දේවල් ලෑස්ති කරලා තියෙනවා.
අවසාන වශයෙන් මහාචාර්ය තිස්ස අපිට කියන්න පුළුවන් ද මේ රෝගී තත්ත්වය ඇත්තටම අපි වළක්වා ගන්න කරන්න පුළුවන් ද?
ඇත්තම කියනවා නම් දැන් මේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි කිසිසේත්ම අමතක කරන්න හොඳ නැහැ ආඝාත රෝගය, එහෙම නැත්නම් අංශභාග රෝගය කියන එක 90%ක්ම අපිට පාලනය කරන්නට වළක්වා ගන්නට පුළුවන් රෝගයක්. මේ රෝග වළක්වා ගැනීමේ පිළිවෙල අපි පටන් ගන්න ඕන අවුරුදු 60දී, 65දී, 70දී නෙවෙයි. අපි මේක පටන් ගන්න ඕන ඇත්තම කියනවා නම් තමන් ගර්භණී මාතාවක් නම් තමන්ගේ දරුවා තමන්ගේ කුසට එනකොටම පටන් ගන්න ඕන මේ 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 විදිහේ දේවල් වලින් වැළකී සිටින්නේ කොහොමද කියලා. දැන් ඒවා තමයි අපි හැමෝම දිනකට පළතුරු සහ එළවලු 5 වතාවක් හෝ 7 වතාවක් පාවිච්චි කරන්න ඕන. දෙවෙනි කාරණේ තමයි අපි පාවිච්චි කරන ලුණු ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරන්න ඕන. අධික තෙල් සහිත කෑම සහ අධික සීනි සහිත කෑම පුළුවන් තරම් පාලනය කරන්න ඕන. නිරන්තරයෙන්ම අපේ රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමක පවත්වා ගන්නට ඕන. අවාසනාවකට වගේ 21වැනි සතවර්ෂයේ මෙල්බර්න් නගරයේ වගේ නගරයක ජීවත් වෙනකොට අපේ හැමෝටම මානසික ආතතිය කියන එක අඩු නැතුව අපිට අත්දකින්න හම්බ වෙනවා. දිනකට පැය 6ක් හෝ 7ක්වත් නිදා ගැනීමත්, නිරන්තරයෙන්ම ශාරීරික සුවතා ව්‍යායාම වල නියුතු වීමත්. දැන් ශාරීරික සුවතා ව්‍යායාම කිව්වහම මම මේ කියන්නේ නැහැ හැමෝම මේ ජිම් වලට සම්බන්ධ වෙලා ලොකු මුදල් ගෙවාගෙන කරන්න ඕන කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. අඩු ගානේ දවසකට, සතියකට දවස් 5ක්වත් පැය භාගයක් විනාඩි 40ක් විතර තරමක වේගයෙන් ඇවිදින්න පුළුවන් නම් ඒකත් ඇති. ඊට අමතරව අපි වයසට යනකොට විශේෂයෙන්ම අර මං කලින් කිව්වා වගේ හෘද වස්තුවේ රිද්මය වෙනස් වෙන එක, එහෙම නැත්නම් කාරණිකා තත්වායනය කියන එක, එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් ඇට්‍රල් ෆිබ්‍රිලේෂන් AF කියන රෝගය, අන්න එවැනි රෝග පුළුවන් තරම් අපි ඒවා හඳුනාගෙන ඒවාට නිසි ප්‍රතිකාර කරන්නට ඕන. ඊට අමතරව තවත් අපි මතක තියාගන්න ඕන කාරණයක් තමයි දැන් මේ ආඝාත රෝගයේ හැදෙන රෝගීන්ගෙන් 25%කට පමණම අංශභාග රෝගය හැදෙන්න ඉස්සෙල්ලා පුංචි අංශභාගයේ, එහෙම නැත්නම් ට්‍රාන්සියන්ට් ඉස්කීමික් ඇටැක් TIE කියලා ලෙඩක් හැදෙනවා. හුඟාක් ලෙඩ්ඩු ඔස්ට්‍රේලියානු ජනතාවත් ඇතුළුව තමන්ට එකපාරටම කතා කරගන්න බැරුව හරි අතපය පණ නැති වෙලා හරි තිබිලා විනාඩි 2-3ක් ඉඳලා ඒක හරි ගියා නම් ආ මේක එච්චර ලොකු දෙයක් වෙන්න බෑ කියලා ඒක ගණන් ගන්නත් සාමාන්‍ය විදිහට ඉන්නවා. මෙවැනි රෝගීන්ට නැවත බරපතල විදිහට අංශභාගයේ හැදෙන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම වැඩි. ඒ නිසා අපි තරයේම අවවාද කරනවා අනිත් මේ කමියුනිටි එකේ ඉන්න වෛද්‍යවරුන්ට සහ සාමාන්‍ය ජනතාවට තමන්ට එවැනි රෝග ලක්ෂණයක් හටගත්තා නම් ඒත් කරුණා කළ වහාම ළඟම තියෙන මේ අංශභාගිකයක් තියෙන මහරෝහලක මේ ඉමර්ජෙන්සි ඩිපාර්ට්මන්ට් එකට යන්න කියලා.
මහාචාර්ය තිස්ස විජේරත්න, අපි ඔබට බෙහෙවින් මෙහෙමනම් ස්තුතිවන්ත වෙනවා මේ ස්ට්‍රෝක් වීක් එක වෙනුවෙන් SBS සිංහල වැඩසටහනත් සමඟ සම්බන්ධ වීම පිළිබඳව.
බොහොම ස්තුතියි චරිතා.